ස්තුතියි.
හොනරබල් ගරු සුගත් වසන්තරි සිල්වා මන්ත්‍රීතුමා, විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනතා විමුක්ති පෙරමුණේ හෘද සාක්ෂිය පිළිබඳව බොහොම හැඟීමෙන් කතා කරන ඇහුණා. අපි හෘද සාක්ෂියක් තියෙන පක්ෂයක් තමයි, අපි හෘද සාක්ෂිය අනුව වැඩ කරන පක්ෂයක් තමයි. ඒ හෘද සාක්ෂිය උපදින්නේ ජනතාව උමනාවෙන්, ජනතාව ජීවත් කරවීමේ උමනාවෙන්. ඒක තමයි ඊයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඇවිල්ලා රුපියල් කෝටි 10,000ක පැකේජයක් නිදස් කරේ රටේ ප්‍රජාවගෙන් ඉතාමත් පල්හැ ජීවන තත්ත්වයක් උරුම කරගෙන තින්න ජනතාවට, අඩු ආදායම් ලාභී ජනතාවට, අස්වැසුම ලබන ජනතාවට මේ ජීවන වියදමේ ඉහළ යෑම අපි පාලනය කරලා තියෙනවා. උද්ධමනයේ තාමත් 5%ට අඩු මට්ටමින්. මේකයි යථාර්ථය. වෙන සංඛ්‍යාලේඛන ගෙනාවට, වෙන බොරු කිව්වට, ජනතාවට පුණක්කු දෙනවයි කිව්වට ජනතාව පුණක්කු බොන්න සූදානම් නැහැ කියන එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි කියන්න කැමතියි. ජනතාවට පුණක්කු පොවන්න ලෑස්ති වෙච්ච කට්ටිය විපක්ෂයට වෙලා තියෙනවා. සමහර පක්ෂ අවලංගු වෙලා තියෙනවා. සමහර පක්ෂ කුණු කූඩයට ගිහිල්ලා තියෙනවා. ඒ පහුගිය අවුරුදු ගණනාව තිස්සේ දේශපාලනය කරලා ජනතාව හරක් කියලා හිතාගෙන පුණක්කු පොවන්න කියපු එකට උත්තරයක් විදියට ඔවුන් කතිරෙන් ඔවුන් ස්වකීය පරමාධිපත්‍ය බලය 159ක් ජනතා නියෝජිතයෝ ජාතික ජන බලවේගයේ විදියට පාර්ලිමේන්තු රැවල තියෙන්නේ පුණක්කු බීපු නිසා නෙමෙයි. ඔවුන්ට හෘද සාක්ෂියක් සහ අපි ගැන අවබෝධයක්, හැඟීමක් සහ අපි කරපු කැපවීම පිළිබඳව අවබෝධයක් සහ හැඟීමක් තියෙන නිසා, අවබෝධයක් නිසා අපි ඇත්ත තමයි 103ක හිටියේ, ආසන තිබුණේ 3යි. අපි කවදාවත් සමානුපාතික නියෝජනය යටතේ දිනා ගන්න බැහැ කියලා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කියාපු සියලු වාර්තා කඩලා 159ක් ආසන දිනාගත්තා ජනාධිපතිවරයෙක් බිහි කරගත්තා. මේ මොකද්ද කියන්නේ? මේ තමයි ජනතාවගේ හෘද සාක්ෂිය එළියට දාපු අවස්ථාව. ඒක තමයි අපි වරින් වර සෑම අවස්ථාවකම ජිත්වා සුලිකුණාටුවෙන් පස්සේ අපි මුදා හැරපු ආධාර ප්‍රමාණය 25,000 ගානේ, 50,000 ගානේ, 90%කට වැඩිය ඒ ගෙවීම් කරලා තියෙනවා. ඒක ජනතාව දන්නවා. ජනතාව විපතියට පත්වෙච්ච සෑම අවස්ථාවකම මුදල් අමාත්‍යවරයා විදියට ගරු ජනාධිපතිතුමාත් අර්බුද කළමනාකරණය කිරීමේ සමතෙක් සහ ඔහු වට ඉන්න අමාත්‍ය මණ්ඩලය ඊට කැපවීමෙන් කටයුතු කරන බව, දිවාරෑ නොබලා කටයුතු කරන බව, සහතික බව ජනතාව දන්නවා. අමුතුවෙන් අපි සුබපතනවා, අපි බලාපොරොත්තු වෙනවා මේ දෙසතියක යුද විරාමය දීර්ඝ වේවි කියලා. හැබැයි ඊට කලින් මේ විපත්, මේ යුද වාතාවරණය නිර්මාණය වෙනකොට, අර්බුදය පතිරී යනකොට අපි රුසියාවත් එක්ක, අපි ඉන්දියාව, චීනය සහ මිතුරු රටවල් එක්ක ඉන්ධන සැපයුම් දාම ශක්තිමත් කරන්න කතා කරා. ඒ සාකච්ඡා සාර්ථකයි. කෙටි කාලයක් තුළ රුසියානු නායකයෝ කී දෙනෙක් නම් ලංකාවට ආවද? ඒ එක්කම ඉන්දියාව, චීනය සූදානම් අපේ සැපයුම් දාම ශක්තිමත් කරන්න. අපි කරගෙන ගිය කිසිම කටයුත්තක් අතරමඟ නතර කරේ නැහැ. මේ ජාත්‍යන්තර අර්බුදයත් එක්ක, මේ ඉන්ධන හිඟයක් ඇතිවේ කියන මේ හුඹස් බියත් එක්ක අපි සූදානම් වෙන්නේ සියලු කටයුතු ඉදිරියට කරගෙන යමින් කළමනාකාරීත්වයෙන් තුල ශක්තිමත් ආර්ථිකයක්, ආර්ථිකයට වෙන බලපෑම අවම කරන්න. ඒකට හොඳම සාක්ෂිය තමයි අද දවස අපි ඉක්ුත් බදාදා නිවාඩු දුන්නා මේ ඉන්ධන කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය උඩ. හැබැයි අපි මේ බදාදායි නිවාඩු අවලං කරා. අපි සූදානම් දෙමාසයකට ශක්තිමත්ව මේ තෙල් ඉන්ධන සම්පාදනය කරන්න. අනිත් කාරණයක් අවධාරණය කරන්න ඕන, අද අප්‍රියලට පිටකොටුවේ බස් නැවතුම් පොළ අලුතින් පණ ලබලා නවීකරණය වෙලා නවීකරණය වෙලා ජනතා අයිතියට පත් වෙන අවස්ථාව පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක කිව්වම අපේ ඔළුවට එන චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රය කිසිසේත්ම ප්‍රසන්න එකක් නෙමෙයි, අප්‍රසන්නයි, ප්‍රියමනාප නැහැ. දැන් යන්න කොටුවේ බස් ස්ටෑන්ඩ් එකට. ප්‍රියමනාපයි විතරක් නෙමෙයි, අපි වගේ ආබාධ සහිත ප්‍රජාවට ස්වකීය අවශ්‍යතාවෙන් ඉෂ්ට කරගන්න යටිතල පහසුකම් නිර්මාණය වෙලා තියෙනවා. බීරි ප්‍රජාවට සංඥා භාෂාවෙන් රූපමය ඩිජිටල් තිර හරහා අවශ්‍ය තොරතුරු දැනගන්න, ටැක්ටයිල් අල්ලලා සුදු සැරයටින් යන අයට පාර හොයාගන්න, තමන්ගේ ගමන් පහසුව සලසගන්න සූදානම් වෙනවා. ඒකම ඒ වගේ විශාල වැඩපිළිවෙලක් දියත් වෙච්ච දවසක්, විවෘත වෙච්ච දවසක්, ජනතා අයිතියට පත් වෙච්ච දවසක්, මේ සම්බන්ධයෙන් කටයුතු කරපු ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ඇතුළු ඒ කණ්ඩායමට අපි ස්තුතිවන්ත වෙනවා. ඇයි අපි ස්තුතිවන්ත වෙන්නේ? ඇයි පණ අතේ තියාගෙන තමයි කොට්ටේ බස් එකට අපි ගියේ, මඩ වගුරේ බැහැගෙන තමයි කොට්ටේ බස් එකට ගියේ. ආබාධිත වුණත් නැතත් ඒ අමිහිරි අධ්‍යක්ීම විඳින්න සිද්ධ වුණා. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රවාහන පද්ධතිය පියවරෙන් පියවර ඉදිරියට ගෙනියන්න, පියවරෙන් පියවර ඉදිරියට ගෙනියන්න. මගේ කේන්ද්‍රීය ප්‍රවාහන පද්ධතියක් ගොඩනගන්න, මගේ කේන්ද්‍රීය වුණා මේ මගියා ආබාධ සහිත පුද්ගලයෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, ගර්භණී කාන්තාවක් වෙන්න පුළුවන්, తాවකාලික අබලතාවයකට, දුබලතාවයකට, ආබාධ තත්වයකට, රෝගී තත්වයකට පත්වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔහුටත් අයිතියක් තියෙනවා, තමන්ගේ ප්‍රවාහන අයිතිය තහවුරු කරගන්න, සංචලනයේ අයිතිය තහවුරු කරගන්න, තමන්ගේ ඌමනාවිෂ්ඨ සිද්ධ කරගන්න. මෙන්න මේකට තමයි මේ බස් නැවතුම් පොළවල් ඉදිවෙනව. වගේම අපි පතුල පහළ බස් රථ 10ක් ගෙන්නලා තියෙනවා. මෙන්න මේ පතුල පහළ බස් රථ සම්බන්ධයෙන් ඔබ ගරු සභාවට සිහිපත් කරන්නේ මීට පෙර අතුවත් කිව්වා කියලා තියෙනවා. මේ පතුල පහළ බස් රථ සම්බන්ධයෙන් විශාල අඬවැඩියාවක්, කන්දොස් කිරියාවක්, කෙඳිරි ගෑම්බක්, ගෙරවිල්ලක් පහුගිය දවසක ජනමාධ්‍ය හරහා අපට අහන්න ලැබුණා. බස් වලට අධිපති බස් ගැමුණු තමයි මේක ප්‍රකාශයට පත් කරන්නේ. ඔහු කියනවා ලංකාවේ ඉන්න ආබාධිතයෝ 101යිලු. සන්තෝසයි, එහෙමනම් නෑ 8.7ක් ඉන්නවලු, ඉන්නවා. මේ ආබාධිතයෝ කොහොමද ආනම් මෙච්චර කල් ගියේ පතුල පහළවස් නැතුව? ඇත්ත තමයි, අපි ගියා මිනිසුන්ගේ කර පිටින් ගියා. මිනිස් රෝදපුටුව දාගන්න බැරුව පාරේ මගින් විදියට ආබාධ සහිත කණ්ඩායම් අතෑරලා බස් ගිහිල්ලා තියෙනවා. ඒ මිනිස්සු යන බස් එක දැක දැක රෝදු පුටුවේ, මට මතකයි මේ පාර්ලිමේන්තුවේදීම දඹුල්ලේ අපි දන්න උගත් සහෝදරයෙක්
රෝදු පුටුවේ යන සුගත් වසන්ත සිල්වා මන්ත්‍රීතුමා විනාඩි දෙක කාලයක්
ඒ සහෝදරයා අඬා අඬා කිව්වේ ඒ මිනිස්සයාට, මට නම් ඇස් පේන්නේ නැහැ, මාව දාලා ගියයි කියලා. ඒ මිනිස්සයා කිව්වේ ඇස් වල කඳුළු පුරවගෙන කඳුළු හලහලා මම දැක්කා ඒ කඳුළු අස්සේ මට කෝචක් කරගෙන බස් එක යනවා. එන්නේ ඒ වගේ ප්‍රවාහන සේවයක් තමයි තිබුණේ. ඒ වගේ ප්‍රවාහන සේවයක් අපි සදාකාලිකව වැළඳගත යුතුද? නෑ. මම විශ්වාස කරනවා 116කට අධික ආබාධිත මිනිස් ජනතාවටත්, වැඩිහිටියන්ටත්, ගර්භණී මව්වරුන් ඇතුළු කිටිකාලීන ආබාධ තත්ත්වයන් වලින් පෙළෙන කණ්ඩායම් වලටත්, රෝද පුටුවෙන් ස්වකීය අභිමානය රැගෙන බස් රථ තුලින් මේ පතුල පහළ බස් පාවිච්චි කරලා ඒ හරහා තමන්ගේ ප්‍රවාහන අයිතිය තහවුරු කරගන්න අපි ඉඩක් දිය යුතුයි. ඒ උත්සාහය අගය කරන ගමන්ම ඒ උත්සාහය ආරක්ෂා කරන්න, පතුල පහළ බස් රථ ක්‍රමවේදය ආරක්ෂා කරන්න මේ මෙට්‍රෝ සමාගම CTB එක යටතේගෙන මේ සමාගම ආරක්ෂා කරන්න, ඒ සමාගමෙන් ලැබෙන මේ ආබාධ සහිත කණ්ඩායම් වලට ලැබෙන මේ ප්‍රවාහන පහසුව ලබා ගන්න ගමන්ම ඒ ක්‍රමය ආරක්ෂා කරන්න, දියුණු ප්‍රවාහන පද්ධතියක් උරුම කරගන්න කියන අයිතිය මම හිතන්නේ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු කිසිම කෙනෙක් විරුද්ධ වෙයි කියලා. මොකද ඔවුන් දන්නවා ආබාධ සහිත කණ්ඩායම් මේ පාරට එන්නේ නැත්තේ මේ ප්‍රවාහන පද්ධතිය තියෙන ගැටලු නිසා ඒක ගැමුණුට තේරෙන්නේ නැහැ. ගැමුණු ලොරි බස් වලින් මිනිස්සු පොල් පටවගෙන යනවා වගේ යන ක්‍රමයක් තමයි ඔහු කැමති. ඔහු ශවිලොග්ගනේ බස් නායකෙක්. ඔහුට ඕන පර්ස් එක විතරයි. ඔහු කොච්චර අකාරුණික සහ ශ්‍රම කුසුරා කණ්ඩෙද්ද කියන එක පැහැදිලි වෙන දේ තමයි ඔහුගේම සේවකයන් වන බස් රථ රියදුරන් කොන්දොස්තරොන්ට EPF ETF ගෙවන්නේ නැහැ. ඇයි මේවා ගැන හොයා බලන්නේ නැත්තේ කියන ප්‍රශ්නය ගරු සභාව ඉදිරියේ තියෙනවා. එහෙම
ගරු මන්ත්‍රීතුමා
ශ්‍රම හුරා කෑම කරන ගමන්ම ඔහු අභියෝග කරනවා. ඔහු අභියෝග කරනවා මේ පෞද්ගලික සමාගමක් විදියට ගොඩනගපු මේ සමාගමට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන එක වැරදිලු. ඒ වගේම මලේගම් ජනතාවට රුපියල් 200ක් දෛනික වැටුපට ආණ්ඩුව ගන්න ගෙවන එක වැරදිලු. ඇත්ත තමයි ශ්‍රමයේ වටිනාකමක් නොදන්න, මගියගේ වටිනාකමක් නොදන්න, රුපියල් 7 විතරක් දන්න උඹෑ කියන මේ වගේ බස් හිමියන් නිසා තමයි මේ ප්‍රවාහන පද්ධතිය බෞද්ධ වෙලා තියෙන්නේ. ඒකෙන් ප්‍රවාහන පද්ධතිය ගලවගෙන දියුණු ප්‍රවාහන පද්ධතියකට යෑමටත් එහි අයිතිය සහ එහි වටිනාකම ආබාධ සහිත ජනතාව ඇතුළු සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රවාහනයේ භුක්ති විඳින කණ්ඩායම් වලට ලැබෙන දවස අද හෙටම උදා වෙනව බවට ප්‍රාර්ථනා කරමින් ලබා දීපු අවස්ථාවට ස්තුතිවන්ත වෙමින් මම නිහඬව බොහොම ස්තුතියි.